ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
ඔස්ට්‍රේලියාවත් දැන් ඇත්තටම කියනවනම් ශ්‍රී ලංකාවට පස්සේ බොහොමයක්ම සිංහල කලා නිර්මාණ බිහිවන දේශයක් බවට පත්වෙලා තියෙන්නේ. ඒකට ප්‍රධානතම හේතුව බවට පත්වෙන්නේ ශ්‍රී ලංකාවෙන් උපයාගත්ත ඒ නිර්මාණ කෞශල්‍යයන් මේ දේශයට රැගෙන ඇවිල්ලා මේ දේශයේ ඒ බීජ වපුරපු ඒ අපූරු කලාකරුවන් නිසා. අපිට දැන් අවස්ථාවක් ලැබෙනවා ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා මේ වෙනකොට මෙල්බන් වල ජීවත් වෙන ඔබ අපි කවුරුද දන්නා හඳුරන ගීපද රචකයෙකුගේ ගීපද රචනාදිවේ සුවිශේෂී වූ සංදිස්ථානයක් පිළිබඳව කතා බහ කරන්න. ඔහු සිසිර දිසානායක. සිසිරව අපිට නොයෙක් විට මෙල්බන් ජන සමාජයට නම් හමු වෙනවා විවිධ සමාජ කර්තව්‍යන්වලදී. මෙල්බන් වලින් ගීතයක් බිහිවෙනවනම් සංගීත කර්තව්‍යයක් සිදුවෙනවනම් එතන සිසිර ඉන්නවා. සිසිර දිසානායකගේ ගීත නිර්මාණ දිවියට වසර 25ක් සපිරුණා මේ මාර්තු මාසේ 23 වෙනිදාට. එතනදී බොහෝ දෙනෙකුට කුතුහලයක් දැනෙනවා මොකක්ද මේ සිසිරගේ පළවෙනි ගීතය කියලා. ඉතින් අද අපි සිසිර දිසානායක ගීපද රචකයාගේ පළවෙනි ගීත නිර්මාණය ශ්‍රී ලාංකික ශ්‍රාවකයාට අහන්නට ලැබිලා ගීතය නිකුත් වෙලා වසර 25ක් ගතවීම නිමිත්තෙන් මෙල්බන් අප ජන සමාජයේ ජීවත් වන තවත් දක්ෂ කලාකරුවෙකුගේ ජීවන මන්තලයේ සුවිශේෂී සංදිස්ථානයක් පිළිබඳව තොරතුරු දිගහරින්නයි අපි දැන් සූදානම් වන්නේ. සිසිර දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා. ආයිබෝන් සිසිර.
ආයිබෝන් දිල්රුක්සි.
දැන් ටිකක් අහන්නකෝ මේ පසුබිමින් ඇහෙන ගීතය. ඔබට මතකද කියලා බලන්න මීට වසර 25කට විතර කලින් ඇතැම් විට ලංකාවේදී ඔබ මේ ගීතය අහලා තියෙන්නට පුළුවන්.
වාගෙන වැහැපන් අත්වෙනි ඉල්මාසේ අත්දා තනියේ පාලුවනපන් අත්වෙනි පොඩි නෑනේ
අත්දා. මීට වසර 25කට කලින් ගීත රචනා ශාස්ත්‍රයේ අත්පොත් තබපු ඔබ සිසිර දැන් සැලකිය යුතු දුරක් මේ ගීත රචනා ශාස්ත්‍රයේ ගමන් කරලා තියෙනවා. ඔබේ ගීත නිර්මාණ ගී සංකල්පනා රසවිඳින පිරිසක් සිටිනවා. නමුත් ඇත්තටම මේ පළවෙනි කුළුඳුල් අවස්ථාව අපි ජීවිතයේ අනිකුත් බොහෝ දෑවලට ඉඩ ලබා දෙනවා වගේම මේ අවස්ථාවත් ඔබට බොහොම සුවිශේෂී අවස්ථාවක්. මම ඒ නිසා ඇත්තටම මුලින්ම කැමැති දැනගන්න පළවෙනි වතාවට ගීත රචකයෙකු වීමේ අවස්ථාව පෑදීම හා සම්බන්ධ වන ඔබේ මතකයන් පිළිබඳව.
ඇත්තරම දිල්රුක්ෂි, මේක මේ මමත් නොදැනුවත්ව නිකන් අහම්බයක් විදිහට වුණා කියලා තමයි හිතෙන්නේ. ඒ වුණත් ඒ වෙනුවෙන් මං වෙච්ච උනන්දු වීමක් තියෙනවා. 1971 වසරේ උපන්දිනේට මගේ පියා එක්කරගෙන යනවා අපිව අපේ පවුලේම අය. කල්න මිත්‍රෝ කියලා චිත්‍රපටයක් ආවා. ඒ චිත්‍රපටය බලන්න අවිස්සාවෙල්ල ඉම්පීරියල් සිනමා ශාලාවට. ඉතින් මේ චිත්‍රපටයේ ගීත පහක්ම ගායනා කරන්නේ ආචාර්ය වික්‍රත්නායකයන්. ඉතින් එදා ඉඳන් මේ වෙන වෙන දේවල් වලට ඇලුම් කරපු මාමා වික්‍රත්නායක මහත්මයාගේ මේ ගායනාවට බොහොම ආශක්ත වෙනවා. ඊට පස්සේ මම නිකන් අර ඒ ගීත එකතු කරන්න පටන් ගන්නවා. රේඩිවි කියනකොට ලියා ගන්නවා ඒ ගීත රචකයෝ කවුද කියලා හොයලා බලනවා. ඔය වගේ පුරුද්දක් ඇති වුණා. ඉතින් එතකොට මගේ වයස අවුරුදු 9ක කෙනෙක්. ඉතින් ඊට අවුරුදු 25කට විතර පස්සේ තමයි මේ මම ගීත රචකෙක් බවට පත් වෙන්නේ එතුමන්ගේම හඳින්. ඒක අහම්බයක් ඇත්තටම. ඇත්තටම මුලින්ම මේ කොළඹ ආනන්ද විද්‍යාලය ඉගෙන ගන්න කාලේ අපේ තිබුණා අනද නුවන සංගමය කියලා. ඉතින් මගේ මුල්ම හැකියාව විදිහට හඳුනාගෙන තිබුණේ චිත්‍ර. ඉතින් ඒ අනද නුවන සංගමය ඔය බිත්ති පුවත්පත් තැන්මින් පුවර වලට මං චිත්‍ර අඳලා ඒවට ඔය කවිය දෙක ලියනවා. එතකොට ඒ කාලේ සමරු පොත් ඔටෝග්‍රාෆ්ස් කියලා කියන්නේ ඒවට ලියන පුරුද්දක් තිබුණා. නිවාඩුවට ගෙදර ගියාම ඔය ලිපි ලියා ගන්න පුරුද්දක් තිබුණා. කවියෙම කපිල ජනක් කියලා යාළු කීටා විශේෂයෙන්ම ඔහුත් ලියනවා කවියෙන් ලිපි ලියුම්. පොඩි හැඟීමකුත් තිබුණා මේ කවියයි ගීතයයි අතර තියෙන වෙනස. ඊට පස්සේ මම අර කවිවල තියෙන අදහස් ගී පද රචනා විදිහට වගේ ලියලා මට හිතෙන හිතන මං කැමති අයට කැමති ශිල්පීන්ට ප්‍රවීණයන්ට ලියාපදිංචිත පැලින් හැරියා. ඉතින් මේ 1996 මාර්තු 23 වෙනිදා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශී සේවයේ සරලගී වැඩසටහනකින් ආචාර්ය වික්‍රත්නායකයන් මේ හද්දා නවදා කියන ගීතය ගායනය කරලා ප්‍රචාරය කෙරෙනවා. හැබැයි මම දැනගෙන හිටියේ නෑ, මොකද මොනවා හරි හේතුවකින් එතුමන්ට මාව සම්බන්ධ කරගන්න බැරි වෙලා තියෙනවා. අපේ කිසිම හැඳුනුම්කමක් තිබුණ නෑ. ඉතින් ඇත්තටම හැබැයි ඒ වෙනකොට ඇඳුනුම්කමක් ගොඩනැගිලා තිබුණා සුනිල් එදිරිසිංහයන් එක්ක. මොකද අර විදිහට මේ ආපු අර ගීපද රචනා නිසා සුනිල් එදිරිසිංහයන් තමයි කිව්වේ මෙන්න මේ වික්‍රත්නායකයන් මේ වගේ ඔබේ ගීයක් ගායනා කළා කියන එක. ඉතින් ඊට පස්සේ එතුමන්න තමයි මට දුරකථන අංක දීලා ඊට පස්සේ අපිට හම්බ වුමු කියලා අපි හම්බ වුණා වික්‍රත්නායකයන් ගෙනහනේදී. එදා සරසවියසපුව වැඩසටහනක් පටිගත කරන දවසක් එතෙන්දි මාව හඳුන්වලා දුන්නේ සුනිල් එදිරිසිංහයන්මයි ආචාර්ය වික්‍රත්නායකයන්. මොකද ඒ වෙනකොට සුනිල් එදිරිසිංහයන් අපේ ගෙදර යනින තරමට හිතවත් වෙලා තිබුණා. ඉතින් ওই විදිහට තමයි මේ ගීතය මම මුලින්ම අහන්නේ. ඒ වෙනකොට ගීතය ප්‍රචාරය වෙලා ඉවරයි. නමුත් ගීතනාත් කුඩලිගම අපි කියන්නේ කුඩලි අයියා කියලා, කුඩලි අයියා මේක පටිගත කරගෙන තිබුණා. මොකද එයාගේ ගීතයක් ඒ වැඩසටහනේ තිබුණ නිසා. ඉතින් එදා අර වැඩසටහනට සූදානම් වෙන අතරේ අපි පාරේ නවත්තලා තිබුණ වාහනේට ගිහිල්ලා ඒ කුඩලි අයියාගේ වාහනේදී තමයි මම මේ ගීතය ඉස්සෙල්ලම අහන්න ලැබෙන්නේ මට ඒ විදිහට.
හොඳයි, ඒකත් බොහොම අපූරු සුන්දර සිදුවීමක් විදිහට සලකන්නට පුළුවන්. දැන් මේ වෙනකොට සිසර දිසානායකගේ අතින් ගීත රාශියක් බිහි වෙලා තියෙනවා. ඔහු ගීත නිර්මාණ හතරක් බිහි කරපු කලාශිල්පියෙක්. මේ බොහොම මෑතකදී පස්වෙනි ගීත නිර්මාණ එකතුවත් බිහි වුණා. දැන් වික්ටර් රත්නායක සහ ඔබ අතර බොහොම අවියෝජනීය සම්බන්ධයක් ඊට පස්සේ ඇති වෙනවා. මට මතකයි මේ බොහොම මෑතකදී ඔබ වික්ටර් රත්නායකයන්ගේ සංගීත දිවිය සහෝගේ ගීත නිර්මාණ පිළිබඳව තොරතුරු රැගත් විමර්ශනාත්මක ග්‍රන්ථයක් බිහි කරා. ඔබ ඒ ග්‍රන්ථය රචනා කළා වික්ටර් ගී විමංසා නමින්. සිසර දිසානායක කියන්නේ ඇත්තටම ගීපද රචකයෙක් පමණක් නෙමෙයි, ඉන් අනතුරුව ග්‍රන්ථ රචනයටත් ප්‍රවිෂ්ට වුණු ලේඛකයෙක්. ඒ විතරක් නෙමෙයි, මෙල්බන් වල සියලුම පාහේ ප්‍රජා පුවත්පත්වලට ලිපි සපයනවා, පුවත්පත් කලාවේදියෙක් විදිහටත් කටයුතු කරනවා කියලා අපිට දැන් හඳුන්වන්නට පුළුවන්. මේ ආදී වශයෙන් නොයෙකුත් ආකාරයේ කලා ක්ෂේත්‍රයේ පැත්තේ විවිධ ඉසව් ඔහු ස්පර්ශ කරමින් සිටිනවා. නමුත් ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්. දැන් සිසර, මේ එවැනි වූ පුද්ගලයෙකු අතින් බිහිවන ගී සංකල්පනා ටිකක් විශේෂයි දෝ කියලා හිතනවා. ඔබේ මේ ගී සංකල්පනාවලට ඔබ යොදා ගන්නා වූ වචන භාවිතය සහ වස්තු බීජ දිහා බැලුවහම, දැන් උදාහරණයක් විදිහට මේ හාහාපුරා කියලා ඔබ අතින් ලියවුණු ගීතයක් මීට වසර 25කට කලින්, මේ හද්දා නවදා කියන ගීතය. මේකේ හරි අපූරු පද පෙළක් තියෙනවා. හද්දා නවදා බාකින වැහැපන් හත්වෙනි ඉල් මාසේ, හත්තා තනියේ පාළුව නහපන් හත්වෙනි පොඩි නෑනේ. ටිකක් හත විශේෂ කරගෙන තියෙනවා. මේ ගී සංකල්පනාව ගැනත් මම ටිකක් කතා බහ කරන්න කැමතියි සිසර. මෙහි තියෙන විශේෂත්වය.
ඇත්තටම දිලරක්ෂි, දැන් මේ ගීතයක් ලියනකොට ලියනවා කියලා එකක් තියෙනවා වෙනමම, එතකොට ලිය වෙනවා කියලා තවත් දෙයක් තියෙනවා. මේ ලිය වෙන දෙයට අපි අර ඇසුරු කරපු දේවල්, අහපු කියපු දේවල් එක નિરાයාසෙන් ඉන්නේ සමහරට මේ තප්පර ගානකදී මේ දේවල් එකට එනවයි කියලා මට හිතෙනවා. ඉතින් ඇත්තටම මේ මගේ පොඩි උනන්දුවක් තිබුණා මේ ප්‍රාදේශීය බස්වහර ගැන. ඒකට හේතුව මගේ පියා මැදමහනුවර මව කෑගල්ලේ, නමුත් එවුන් දෙදෙනා ගුරුතීන් මේ සම්බන්ධ වෙන්නේ අවිස්සාවේල්ලේ සීතා විද්‍යාලයට. ඉතින් ඒ නිසා මගේ ගම බවට පත් වෙන්නේ අවිස්සාවේල්ල. ඊට පස්සේ අපි ඉගෙන ගන්නේ වැඩිදුර අධ්‍යාපනය ලබන්නේ කොළඹ. ඉතින් මේ මහාචාර්ය ජේ.බී. දිසානායක, එතකොට මහින්ද කුමාර දළුපොත, පියසේන කහඳගමගේ ඒ වගේ අයගේ පොත් ලිපි පළ වුණා ඒ දවස්වල, දෙවයින වගේ පත්‍රවල ඒවා කියෙව්වා. ඉතින් තවත් පොතපත හොයාගෙන ඉතින් මේ දේවල් අධ්‍යයනයක යෙදුණා. ඉතින් මේ අත්තරේ තමයි මේ ගීතය ගැන කතා කරනකොට මේ වැව් බැඳි රැට කියලා කියනවානේ අපි ඔය නුවර කලාවිය. ඒ පැත්තට ඉතින් ඒ පැත්තේ තියෙන කියමනක් තියෙනවා. ඔය ඊ මාසය කියන්නේ නොවැම්බර් කාලෙට හද්දා නවදා බාගෙන වහින්නේ කියලා ඒ කියන විදිහ ඔය විදිහටම තමයි ඇදලා පැදලා ඒගොල්ල කියන්නේ. ඒ බාගෙන වහිනවා කියන්නේ දිගටම වහිනවා කියන එක. ඉතින් ඒ කියමන තමයි මේ හද්දා බාග නවදා බාගෙන වහපන් කියන තැනට ගීතයට මුලින්ම එක් වෙන්නේ. ඊගාට හත්වෙනි ඉල් මාසය කියන්නේ හත්වෙනි මාසය සිංහල ක්‍රමයට. ඊට පස්සේ දැන් මෙතෙන්ට එනවා තව කතාවක්. ඒ තමයි ඒ පළාතෙම ඌව වෙල්ලස්ස පළාතේ තියෙනවා මේ ඉල් දුරුතු මාසවල වහින වැස්සට තියෙන සීතල නිසා කලවැද්දා කියන සතා ගෑනුන් 7 දෙනෙක් ගන්නවයි කියන එක. ඉතින් ඒ අදහසත් ඔතන තියෙනවා. ඉතින් ඔය එක්කම ඉතින් මෙතන මං ඒක ගන්න අපිට බොහොම සුන්දර අත්දැකීමක් නෙමෙයි නෑනලා මස්සිනාලගේ කතාවල්. ඉතින් මටත් නෑනලා ඉන්නවා. ඉතින් 7 වෙනි කියලා ගත්තේ ඉතින් ඇත්තටම අර ශබ්ද රසයත් වෙන 7දා 7 වෙනි 7දා ඒ වගේ ඒ ශබ්ද රසය මුලින්දම මගේ ගීතවලට ඉබේම වගේ ගැබ්බෙලා තියෙන එකට හේතුව මං හිතන්නේ මට ඒ ගැන පොඩි හැඟීමක් තිබුණා. මේ අපේ සිංහල භාෂාව හරි ලස්සනයි, ඒවැ ගොඩක් මේ වගේ ශබ්ද රසේ නැං වෙන දේවල් තියෙනවා කියන එක. ඉතින් ඇත්තටම ගීතවත් බව ගීයකට අවශ්‍යයි. කවියකයි ගීය පද රචනාවකයි තියෙන වෙනස ඒකයි කියලා මම ඒ වෙනකොට අඳුනගෙන හිටියේ. ඉතින් ඒක තමයි ඒකට හේතුව. තොලබෝ මල් කියන්නේ දකුණු පළාතේ වැඩි වශයෙන් දකින්න ලැබෙන මල් වර්ගයක්. මේක මංගල නිමිත්තක්, මංගල පෝරුවට පවා යොදා ගන්න මලක් ඇත්තටම. ඉතින් ඒ හිත්‍යයේ අතර පිපිලා තියෙන තොලබෝ මල් මංගල නිමිත්තක්. ඉතින් ඒක තමයි එක කොටසක්. අනිත් කොටස කියන්නේ ඉල්වල තරු පෙළි පායන්නේ මේ ඉල් මාසේ. ඉතින් මේකේ අන්තිමට පොඩි ශෘංගාරාත්මක රසයක් එක් කරනවා. ඉල් මහ පුණු පොහොයදා අපි සැනසෙමු හෙවණැලියා කරලා කියන හෙවණැලියා කරනවා කියන එකේ අදහස් කරන්නේ තමන් ඒ තමන්ගේ නෑනන්ගේ සමග එක්වීමක් තමයි එතෙන්දී අනියම් විදියෙන් කියවෙන්නේ.
ඇත්තටම සිසර මන් දකින විශේෂත්වයක් දැන් මේ විශේෂයෙන්ම ජනබස් වහර යොදාගෙන ඔබ ලියපු අනිකුත් ගීත පිළිබඳව කල්පනා කරද්දිත් යම් අනන්‍යතාවක් තියෙනවා ඔබගේ ගීත සංකල්පනාවේ. කොතනක හෝ බොහෝ විට ඔබ අතින් නිම වෙන බොහෝ ගීතවල දැන් අනිකුත් ගීත එකතු වල මීට කලින් ඔබ අතින් රචනා වුණු ගීත පිළිබඳව කතා බහ කළ තින් නුඹේ සිරික්කියට කියන ජානක වික්‍රමසිංහ ගායනා කරන ගීතය. ඊට පස්සේ මට මතකයි බිතක්කනේ හැංගෙනවා කියලා පුංචි පුතෙක් ගැන කියන ගීතයක් තිබුණා. ඊට පස්සේ දීපිකා ප්‍රියදර්ශිනී ගායන ශිල්පිනිය ගායු මැද්දේ ගම් ගිය මද්දුමයෝ. මෙතනත් අර වචන ගැළපීම ශබ්ද රසයේ බොහොම අපූර්වට තිබුණා. ඒ වගේම දැන් මේ අද අප්‍රේල් මාසේ පළවෙනිදා අද අතින් අපිට සිංහල අලුත් අවුරුදු උණුසුම දැනෙන්නට පටන් ගන්නා ඔය මාසේ අපිට බොහොම ආදරණීය මාසයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. ඔබේගේ ගීත බොහෝ වෙලාවට ශ්‍රී ලංකාවේ ඇහෙන්නට පටන් ගන්න කාල සීමාවක් විශේෂයෙන්ම ලානල් රන්වලයන්ගේ ගීත එකතුවට ඔබේ නිර්මාණ එකතු වෙලා තිබුණා. නරක හැමලියේ කියන ගීතය, ගම අවුලන්යන්, කජුවාරේ මේ වගේ ගීත නිතරම ඇහෙන කාලයක්. දැන් මේ බොහෝ ගීතවල ඔබ සතුව තියෙන මේ වචන අනන්‍යතාවය පිළිබඳව යමක් සඳහන් කරන්න පුළුවන්ද? කොහෙන්ද මේවා ඔබට එන්නේ?
වචන ඇත්තටම එන්නේ නම් අර මං කියපු අධ්‍යයනය නිසාම තමයි. හැබැයි මේ දේවල් වල පොඩි වෙනසක් තියෙනවා. ලයනල් රන්වලයන් සමඟ කරපු ගීවලදී හැමෝටම වගේ තේරෙන සරල බස් වහරක් තමයි පාවිච්චි වුණේ. දැන් 7දා 9දා ගීතයටත් වඩා මේ මෑතකදී කර අමරසිරි පිරිස් මහත්මයා ගායනා කරපු ගීතයක් තියෙනවා අක්වැහි මානක නෑ. ටිකක් තේරෙනවත් අඩුයි වගේ කියලා හිතෙන සමහර අය හිතනවා ඒවා වැඩි භාෂාවද කියලා. ඒ තරමට ටිකක් වැඩියෙන් පිටිසර පැත්තට බර වෙච්ච ඒවා. ලනරංග මහත්මයාත් එක්ක කරපු ඒවා ඒ තරම්ම ගැමි බවට ගියේ නෑ. නමුත් අපේ ප්‍රාදේශීය බස් වහර එකම නිතර ඒ දෙන වචන තමයි ඒ වේදි පාවිච්චි වුනේ. ඉතින් හුඟක් වෙලාවට ශබ්ද රසයට මගේ මම මුල් තැන දෙනවා. මට පොඩි සංගීතාත්මක හැඟීමකුත් තියෙනවා. මොකද මගේ පියා සංගීත ගුරුවෙක්, ඒ නිසා ඒ පරිසරය මට තියෙනවා. ඉතින් මං හිතන එක ඉබේම මගේ අනන්‍යතාවය බවටත් පත් වුණා. අනිත් එක මං අනිත් විදිහේ ගීත ලිව්වත් ප්‍රසිද්ධ ගායන ශිල්පීන්ට ශිල්පිනීන්ට මම තැපල් කළ ඇරියහම ඒගොල්ල තෝරගන්න ගීත හුඟක් වෙලාවට අර පැත්තට බර වුණා කියලා එහෙම එකකුත් තියෙනවා. ඉතින් දැන් නොබිසිරික්කේට මුළු වැයික්කේම හිත් පෛත්‍යන් ඒ වගේ වචන ඇත්තටම සිරික්කේ වැයික්කේ පෛත්‍යන් කුඩිච්චි ඒ වගේ වචන දෙමළ භාෂාවෙන් අපේ සිංහල භාෂාවට ආපු වචන. එතකොට ඒක එහෙම. එතකොට මැද්දේගම් ගිය මද්දුමයා කියන ගීතෙත්, එතකොට බිතක්කන හැංගෙනවා කියන ගීතෙත් වැඩියෙන් තියෙන්නේ උඩරට දුම්බර පැත්තට වෙන්න පාවිච්චි වෙන වචන. ඉතින් මේ දේවල් ඉබේම වගේ තමයි එවෙන්නේ, මේකට එකතු වෙන්නේ මගේ පද රචනාවලට. හැබැයි ඒක ආර්ථයක් නැතිව නිකන් අර ඒ හුදෙක් ඒ වරින් ගවන්න ඕන නිසා කළා නෙමෙයි.
හොඳයි, දැන් මීට වසර 25කට කලින් 1996 වසරේ මාර්තු මාසයේ 23 වෙනිදාවක මෙල්බන් වාසීව දැනට අප සමග ජීවත් වන සිසිර දිසානායක ගතින් ලියවුණු මේ හද්දා නවදා කියන ගීතයත් සමගින් ඔහු ගීත රචනා ශාස්ත්‍රයට ප්‍රවිෂ්ඨ වෙනවා. ගීත රචකයෙකුගේ ගමන් මාර්ගය ආරම්භ කරනවා. මේ වෙනකොට මේ වසර 25 ඇතුළත ඔහු අතින් ගීත නිර්මාණ එකතු පහක් බිහි වෙලා තියෙනවා. නුඹසිරික්කියට, අතුරු මිතුරු, සිදංගනා, සිනාවී කියන ගීත එකතු හතර පිළිබඳව අපි මීට කලින් SBS සිංහල සේවයෙන් විවිධ අවස්ථාවලදී කතා බහ කරලා තියෙනවා. දැන් මේ ගීත රචනා දිවියට වසර 25ක් සපිරෙන මේ සමයේදී ඔබගේ අලුත්ම අලුත් ගීත එකතුවක් පිළිබඳවත් අපිට තොරතුරු වාර්තා වෙනවා. අපි අවසාන වශයෙන් කැමති ඒ සම්බන්ධයෙන් ටිකක් වැඩිපුර විස්තර ඔබෙන් දැනගන්න සිසිර.
ඔව්, ඇත්තටම මගේ ගීත වලට වැඩියෙන්ම මේ සංගීතය මුසු කරලා තියෙන්නේ ආචාර්ය වික්ටර් රත්නායක, ආචාර්ය රෝහණ වීරසිංහ, ඒ වගේම ලයන රංගල කියන ඒ සංගීත වේදීන්. ඉතින් මේ කෘතවේදී වීමක් විදිහට මම සිදංගනා කියලා සංගත තැටියක් නිකුත් කළා. මං ලියූ ගී ආචාර්ය වික්ටර් රත්නායකයන් සංගීතය අනුව නිර්මාණය කළා එතුමන්ම ගායනා කරපු ගී එකතුවක් විදිහට. ඒක එතුමන්ටම පිරිනැමුවා. ඒ සියලු මූලමය ආදායම් එතුමන්ට යොමු වෙන විදිහට. ඒ විදිහේ දෙයක් මම නැවතත් කළා ආචාර්ය රෝහණ වීරසිංහයන් වෙනුවෙන්. මාලියෝ ගී එකතුවක් එතුමා සංගීතවත් කළ. මෙතනදී ගීත 8ක් අපි කලින් කරලා තියෙන ගීත 8ක් ඔය මැද්දේගම් ගී මන්තුමයා හාදවෙන්ටාව තමයි. ඒ වගේ එතුමා කරලා තිබුණු ගීත කීපයක් එතන තියෙනවා. ඇරෙන්න අලුත් ගීත 10ක් එකතු වෙනවා. එයින් එකක් වැඩි භාෂාවෙන් සම්පූර්ණයෙන්ම ලියවිච්ච ගීතයක්. ඒ වගේ මට කලින් කියන්න අමතක වුණා ළමයි වෙනුවෙන් අපි කරපු රත්රු මිතුරු ගීත එකතුවට එකතු වෙච්ච ගීත මේ අලුත් සංගත තැටියට එකතු වෙන එකේ නම ආදරණීයයි නම්. ඉතින් මේ සංගත තැටිය දැනට ලංකාවේ වෙළඳ පොලේ තියෙනවා. ඉතින් මේ වසංගත තත්ත්වයන් නිසා අපිට මොනවත් ඒ වෙනුවෙන් විශේෂයෙන් යමක් කරන්න හම්බුනේ නැහැ. ඉතින් මේ 25 වෙනි වසර මට නිහඬව සමරන්න තමයි වෙලා තියෙන්නේ. මේක ඇත්තටම මගේ ගීත රචක දිවියට අවුරුදු 25ක් පෙර නා වගේම දිල්රුක්ෂි මගේ ගීත රසික ජීවිතයට අවුරුදු 50 පිරීමකුත් වෙනවා. මොකද අර මං කියපු කාරණේ නිසා. ඒ කියන්නේ 1971 මාර්තු මාසේ තමයි අර මේ චිත්‍රපටි බලන්න ගිහිල්ලා ඒ රසඥතාව ඇති වුණේ. රසිකයෙක් විදිහට ආපු ගමන තමයි මාව රචකයෙක් බවට පත් කළේ කියලා මම හිතනවා.
හොඳයි සිසර, සතුටටපත් වෙන ඔබගේ මේ දිවිය පිළිබඳව, විශේෂයෙන් ගීත රචනා ශාස්ත්‍රය පැත්තෙන් ඔබ මෙතෙක් ආපු ගමන් මඟ පිළිබඳව අපි විශ්වාස කරනවා තවත් චිරාත් කාලයක් මෙල්බන් වාසීව සිට අපේ ජනප්‍රජාවට තවත් අලුත් නිර්මාණ ඔබ දායක කරයි කියලා. මේවා ඔබ මෙල්බන් වාසීව සිටියයි කියලා මෙල්බන් වාසීන්ට පමණක් ලබා දෙන නිර්මාණ නෙමේ, සමස්ත ලෝකවාසී ශ්‍රී ලාංකික සිංහල භාෂාව කතා බහ කරන ජනප්‍රජාවට ඔබ ලබා දෙන මාහැඟි දායාද. එහෙමනම් සිසර, අපි ඔබට සුභාශිංසන එක් කරනවා තවත් හරවත් රසවත් නිර්මාණ ඉදිරියේදී බිහි වෙන්න කියලා. අපේ කතා බහට අපි සමු දෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. රක්ෂේ වගේ මම පොඩි අවසරයක් ගන්නවා ඔබ වැනි මාධ්‍ය ආයතන නම් SBS මාධ්‍ය ආයතන, ප්‍රමුඛ සියලු මාධ්‍ය ආයතන, ඒ වගේම මගේ මේ ගමනට ආලෝකයක් දුන්නේ ඒ සියලුම ශිල්පීන් ශිල්පිනීන්, ඒ වගේම සංගීතවේදීන්, ශබ්ද පටිපත් ගත කිරීමේ ශිල්පීන් ඇතුළු සියලුම දෙනාත් ස්තුතිපූර්වක මතක් කරන්න ඕනේ මේ අවස්ථාවේදී. හැමෝටම ස්තුතිවන්ත වෙමි. මම ඔබට ආයුබෝවන් කියනවා. දිල්රුක්ෂි, බොහොම ස්තුතියි.
සිසර දිසානායක ගීපද රචනයට අත්පොත් ලැබූ ඒ ගීතය රසවින්දනට ඔබ බොහොම කැමැත්තෙන් නැති. මෙන්න එහෙමනම් වික්ටර් රත්නායකයන් සංගීත නිර්මාණය කරමින් ගායනා කළ සිසර දිසානායක අතින් හා හා පුරා කියලා ලියවුණු ගීතය.
ඒනේ අත්දර තොලබෝ මල් පිපිලා මල්වර හිත්යායේ අන්දර නුඹගේ රුව ඇඳිලා හත්දා නවදා වාගෙන වැහැපන් වෙනි ඉල්මාසේ අත්දා තනියේ පාලුවනපන් අත්වෙනි පොඩි නෑනේ අත්දා පෙම්බර සඳුරැකලා ඉල්මහ පුනුපෝදා සැනහෙමු එවනැලි යා කරලා හත්දා නවදා වාගෙන වැහැපන් හත්වෙනි ඉල්මාසේ තනියේ පාලුවනපන් අත්වෙනි පොඩි නෑනේ අත්දා නවදා
සිංහල වැඩස්ට්‍රහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩස්ට්‍රහනට සවන්දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වෙනි නාලිකාව අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩස්ට්‍රහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩස්ට්‍රහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.